ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
ග්ලාස්කෝ නුවර මේ දිනවල පැවැත්වෙන COP26 ලෝක දේශගුණ විපර්යාසය පිළිබඳ සමුළුවත් සමගාමීව දැන් බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙන්නේ ඔස්ට්‍රේලියාව නෙට් සීරෝ කරා යන ඒ ගමන සම්බන්ධයෙන්. ඔස්ට්‍රේලියා නුරජය විසින් පසුගිය සතියේදී නිවේදනය කළා වසර 2050 වන විට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය නෙට් සීරෝ මත තම ශුද්ධ ශූන්‍ය තත්ත්වයකට පත් කිරීමට කටයුතු කරන බවට. ඉතින් මේ නෙට් සීරෝ යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද, එහි ඇති බලපෑම කුමක්ද ඔස්ට්‍රේලියානු ආර්ථිකයට අනාගතයේ කියන කාරණය පිළිබඳවයි දැන් අපි කතා බහ කරන්නේ SBS සිංහල වැඩසටහනින්. ඒ සඳහා අපි කතා බහට එකතු වෙනවා ආර්ථික විද්‍යාව සම්බන්ධ පර්යේෂකයෙකු වන කැන්බරා නුවර ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටිහි පර්යේෂක රොෂේන් ප්‍රනාන්දු. රොෂේන්, අපි ඔබ අයබෝන් කියලා පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට. ප්‍රශ්න මම කැමති කතාව ආරම්භ කරන්න දැන් මේ COP26 ලෝක දේශගුණ විපර්යාසය පිළිබඳ සමුළුවත් සමගින් මේ නෙට් සීරෝ කියන කාරණය පිළිබඳව කාගේ අවධානය යොමු වෙලා තිබෙනවා. නෙට් සීරෝ එහෙමත් නැත්නම් මේ ශුද්ධ ශූන්‍ය බවට කාබන් විමෝචනය පත් කිරීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
ඇත්තෙන්ම කාර්මික විප්ලවයත් සමග මිනිසා විසින් විමෝචනය කරන හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීමටත් ඍජුවම බලපාන සාධකයක් වෙනවා. ඒ නිසාම අපි දේශගුණික විපර්යාසන්ගේ දරුණු ප්‍රතිවිපාක වලට මේ වෙනකොට මුහුණ දෙමින් සිටිනවා. මේ පෘථිවිය මත මානව සංස්කෘතියේ පැවැත්මටද ඉතාමත් අහිතකර තත්ත්වයක් වෙන්න පුළුවන්. 1992 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳව සමුළුවක් පැවැත්වෙන. එම සමුළුවේ පටන් ලෝකයේ රටවල් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට එක්ව කටයුතු කරනවා. 2015 වසරේදී පැරිස් සම්මුතියේදී කාර්මික විප්ලවයට ප්‍රථමව පැවති ගෝලීය උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2කින් හෝ ඊට අඩුවෙන් ගෝලීය උෂ්ණත්වය වැඩිවීම පාලනය කර ගැනීමට ලෝකයේ රටවල් එකඟ වෙනවා. දැනට ඔබ සඳහන් කළ පරිදි ග්ලාස්කෝ නුවර පැවැත්වෙන COP26 සමුළුවේදී දේශගුණික විපර්යාසවල විනාශකාරී ප්‍රතිවිපාක අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ගෝලීය නායකයින් සාකච්ඡා කරමින් ඉන්නවා. නෙට් සීරෝ එමිෂන්ස් එහෙම නැත්නම් හරිතාගාර වායු විමෝචනය ශුද්ධ ශුන්‍යයක් දක්වා 2050 වන විට අඩු කර ගැනීම, පැරිස් සම්මුතියේදී එකඟ වූ උෂ්ණත්වය වැඩිවීම පාලනය කර ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. හරිතාගාර වායු විමෝචනය ශුද්ධ ශුන්‍යයක් කරා ගෙනීම මගින් අදහස් කරන්නේ ඇත්තෙන්ම වායුගෝලයේ තිබෙන කාබන් අවශෝෂණය කර ගැනීම තුළින් සමස්ත හරිතාගාර වායු විමෝචනය තුලනය කර ගැනීම. මේ සඳහා පළමුව විවිධ ආර්ථික අංශ වලින් විමෝචනය කරන හරිතාගාර වායු ප්‍රමාණය අවම කර ගැනීම වැදගත් වෙනවා. දැනට ගෝලීය හරිතාගාර වායු විමෝචනයේ 70%ක් පමණ පුනර්ජනනීය නොවන බලශක්ති උත්පාදනයෙන් සහ භාවිතයෙන් වායුගෝලයට එක් වෙනවා. එම නිසා බලශක්ති උත්පාදනය සඳහා පුනර්ජනනීය බාධ්‍යන් වෙත සංක්‍රමණය වීම සහ ප්‍රවාහන ක්ෂේත්‍රය හරිතකරණය කර ගැනීම ඉතාමත් වැදගත්. වායුගෝලයෙන් කාබන් අවශෝෂණය කිරීමේ තාක්ෂණික ක්‍රම තිබුණා. මේ බොහෝමයක් තවමත් පර්යේෂණ අවධියේ පවතී. ඒවා තවමත් මහා පරිමාණ යෙදුම් සඳහා අත්දැක බලා තිබෙන්නේ ඉතාමත් අවමෝෂයෙන්. වනවග්ගාව එහෙම නැත්නම් අපි ෆොරෙස්ට්‍රේෂන් කාබන් අවශෝෂණය කර ගැනීමට තිබෙන අවම පිරිමය ප්‍රායෝගික ක්‍රමයක් වෙනවා.
එතකො රොෂන්, අත්‍යවශ්‍යම දැන් මේ COP26 සම්මුලුවට දින කිහිපයකට පෙර තමයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් මං හිතන්නේ දේශපාලනික වශයෙන් උතියම් කිසි මතභේදයකට ඔහුගේ පක්ෂයේ සහ නැෂනල්ස් පක්ෂයේ පුලත්තියම් කිසි කතාබහක් ඇති වෙලා මේ සඳහා ඔස්ට්‍රේලියාව වසර 2050 මේ නෙට් සීරෝ කරා යන බවට ඇත්තටම පොරොන්දුවක් දුන්නා. මෙය සිදු කිරීමට ඇත්තටම ඔස්ට්‍රේලියාවට සිදු වුණේ ඇයි? මොකක්ද ඔවුන්ට ඇත්තටම තිබු බලපෑම?
ඇත්තෙන්ම චරිත සංවර්ධිත රටවලට සංවර්ධනය වෙමින් පවතින රටවලට සාපේක්ෂව ශුද්ධ ශුන්‍ය විමෝචනය සඳහා කැපවීමට ඉහළ හැකියාවක් වගේම සම්පත් තිබෙනවා. 2015 පැරිස් සම්මුතියේ සිටම ඔස්ට්‍රේලියාව මේ දක්වා සිය හරිතාගාර වායු විමෝචනයේ 20%කින් පමණ අඩු කරගෙන තිබෙනවා. නෙට් සීරෝ එමිෂන්ස් දක්වා ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරන ගමන් මග තමයි ඔබ සඳහන් කළ ආකාරයට පසුගිය සතියේදී ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කළේ. ඒ අනුව සිය හරිතාගාර වායු විමෝචනය තවත් 70% අතර ප්‍රමාණයකින් අඩු කර ගැනීමට ඔස්ට්‍රේලියාව තාක්ෂණික උපායන් භාවිත කිරීමට අදහස් කරනවා. එයින් 3-2 පමණ ඔස්ට්‍රේලියානු රජයේ ඍජු ආයෝජනය සාක්ෂාත් කර ගැනීමට තමයි ඔස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන්නේ. මීට අමතරව තම කාබන් පියසටහන අඩු කර ගැනීමට වෙනත් රටවලින් කාබන් ක්‍රෙඩිට්ස් එහෙම නැත්නම් කාබන් ඕෆ්සෙට්ස් කියන ක්‍රමයකට ගමන් කිරීමට ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරනවා. මම හිතන්නේ මේ දේශපාලනික වශයෙන් සංවේදී කාරණයක් වන්නේ ඔස්ට්‍රේලියාවට තාක්ෂණික උපායන්ට වඩා මම හිතන්නේ අනෙකුත් උදාහරණයක් විදිහට පුනර්ජනනීය බලශක්ති බලශක්තියන් භාවිතය තුළින් මේ net zero emissions කරා ගමන් කිරීම ඉතාමත් පහසුවෙන් කළ හැකිව තිබෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි යම්කිසි ආකාරයකින් මේ තාක්ෂණික උපායන් භාවිතා කරමින් net zero emissions කරා ගමන් කිරීම මම හිතන්නේ දේශපාලනික වශයෙන් මතභේදයකට තුඩු දෙන්න හේතු වෙලා තියෙනවා.
ඔව් රෂන්, දැන් එතකොට මේ සම්බන්ධයෙන් වසර 2050 වන විට ඔස්ට්‍රේලියාව මේ net zero කරා යන ගමනේදී ආර්ථික වශයෙන් මොන වගේ බලපෑමක් ඇති වේද ඔස්ට්‍රේලියාවට ඔවුන්ගේ ගමන් මාර්ගය වෙනස් කරන්නට දැන් සිදුවන නිසා?
ඇත්තම චාරිත්‍රය ඔස්ට්‍රේලියාව වත්මන් net zero emissions ප්‍රතිපත්තියේ ඍජුහා වක්‍ර ආර්ථික බලපෑම් තිබෙන්න පුළුවන්. පළමුව පුනර්ජනනීය බලශක්තියින් පිරිවැය පුනර්ජනනීය නොවන බලශක්තියට සාපේක්ෂව පහත වැටෙන්න පටන් අරගෙන තිබෙනවා. ඉතින් මේ නිසා පුනර්ජනනීය නොවන බලශක්තියින් භාවිත කරන ඔස්ට්‍රේලියානු නිෂ්පාදනවල මිල ගෝලීය වෙළඳපොළට ආකර්ෂණීය නොවෙන්නට පුළුවන්. මේ නිසා ඔස්ට්‍රේලියානු නිෂ්පාදනවල තරඟකාරීත්වය අඩු වෙලා ඔස්ට්‍රේලියානු කර්මාන්තවලට ලැබෙන ආදායම සහ අපනයන ආර්ථිකයේ අඩුවීමක් සිදුවෙන්නට හැකියාව තිබෙනවා. දෙවනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවා එහෙම නැත්නම් අපි major trading partnersලා ලෙස හඳුනන රටවල් පුනර්ජනනීය නොවන බලශක්තියින් භාවිතය අවම කිරීමට ඉරණේ කර තිබෙනවා. උදාහරණයක් විදිහට චීනය 2060 වන විට ශුද්ධ ශුන්‍යයක් සාක්ෂාත් කර ගැනීමට ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය 2050 වන විට ශුද්ධ ශුන්‍යය ළඟා කර ගැනීමට අපේක්ෂා කරනවා. මේ නිසා ඔස්ට්‍රේලියාවේ පුනර්ජනනීය නොවන බලශක්ති අමුද්‍රව්‍ය සඳහාවන ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස එම පුනර්ජනනීය නොවන බලශක්තියින් ආශ්‍රිත කර්මාන්තවල සහ ජීවනෝපායන්ට විශාල වශයෙන් බලපෑම් එල්ල වෙන්නට පුළුවන්. තෙවනුව ඔස්ට්‍රේලියාවට පුනර්ජනනීය බලශක්තියින් පුරෝගාමීකු වීමට තිබෙන අවස්ථාව මේ වර්තමාන ප්‍රතිපත්තිය නිසා ඇති වී යෑමේ හැකියාවක් තිබෙනවා. පරිශ්‍රණ පෙන්වා දෙන පරිදි ඔස්ට්‍රේලියාවට එහි පුනර්ජනනීය සම්පත් භාවිත කරමින් වර්තමාන ධාරිතාවෙන් 500 ගුණයක බලශක්ති ධාරිතාව ජනනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් වර්තමාන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් මෙන්න මේ පුනර්ජනනීය බලශක්තියින් පුරෝගාමීකු වීමට තිබෙන ඔස්ට්‍රේලියාවට තිබෙන අවස්ථාව නැතිවීමේ හැකියාවක් තිබෙනවා. සිව්වෙනුව ජාත්‍යන්තර කාබන් වෙළඳපොළ හරහා කාබන් ක්‍රෙඩිට්ස් ලබා ගැනීම තුළ දේශීය ආදායම රටින් පිටතර ගලා යාමක් සිදුවන්නට පුළුවන්. මෙයට ඇත්තම ආදේශකයක් ලෙස දේශීය කාබන් බද්දක් පනවා නිෂ්පාදකයින් පුනර්ජනනීය බලශක්තියින් භාවිතයට දිරිගැන්වීම හරිතාගාර වායු විමෝචනය අවම කරන අතරම එම අමතර බදු ආදායම සහනාධාරයක් ලෙස ඔස්ට්‍රේලියානු දේශීය ආර්ථිකය තුළම ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ඔස්ට්‍රේලියාවට හැකියාව තිබෙනවා. නමුත් මෙම වර්තමාන සැලැස්ම නිසා මෙම ආදේශක ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ ඉඩකඩ බොහොම සීමිතයි.
රෂන්, එතකොට දැන් ඔස්ට්‍රේලියාව කිව්වහම මම හිතන්නේ වැඩිපුර නොඑක් පුනර්ජනනීය නොවන කර්මාන්ත තිබෙන රටක්. ඉතින් මේ net zero ගමනත් සමග මේ මෙවන් කර්මාන්තවලට මොන වගේ බලපෑමක් ඇති වේද කියලා මම කැමතියි දැනගන්න.
ඇත්තෙන්ම චරිත, වර්තමාන net zero emissions ප්‍රතිපත්තිය තුළ රජය ඇත්තෙන්ම යම් තාක් දුරකට උත්සාහ කරනවා මෙම වර්තමාන කැණීම් කර්මාන්තය සහ පුනර්ජනනීය නොවන බලශක්ති ආශ්‍රිත මෙම කැණීම් කර්මාන්ත වලට සිදුවන හානිය අවම කරගන්න. නමුත් ඇත්තෙන්ම මෙහි තිබෙන ප්‍රශ්නය වන්නේ ඔස්ට්‍රේලියාවේ අනෙකුත් වෙළඳ හවුල්කරුවන් මෙම පුනර්ජනනීය නොවන බලශක්තියින් භාවිතයට නැඹුරු වීමත් සමග මෙම අපි ඔස්ට්‍රේලියාවේ දැනට පුනර්ජනනීය නොවන බලශක්තියින් සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වලට තිබෙන ඉල්ලුම අඩු වෙන්නට පුළුවන්. ඉතින් මේ නිසා ගොඩක් වෙලාවට මේ කර්මාන්තවලට නියමිත මිලක් ගෝලීය වෙළඳපොළේදී ලබා ගැනීමට නොහැකි වෙනවා. ඉතින් ඒක නිසා මේ කර්මාන්ත අකර්මණ්‍ය වීමට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ කර්මාන්ත අකර්මණ්‍ය වුවහොත් ඒ වාමත යැපෙන ඒ සියලුම දෙනාට රැකියාවන් අහිමිවීම, ජීවනෝපායන් අහිමිවීම සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් නමුත් ඔස්ට්‍රේලියාවට විශාල අවස්ථාවක් තිබෙනවා මේ දැනට පුනර්ජනනීය නොවන කැනීම් ආශ්‍රිත කටයුතුවල යෙදෙන මෙම සියලුම දෙනාව, මෙම සියලුම රැකියාවන් පුනර්ජනනීය බල ශක්ති ආශ්‍රිත රැකියාවන් සඳහා සංක්‍රමණය කිරීමට. ඒකට හේතුව වෙන්නේ ලෝකයේ පුරා net zero emissions එහෙම නැත්නම් ශුද්ධ ශුන්‍ය කරා තිබෙන නැඹුරුවත් සමග පුනර්ජනනීය බල ශක්තියන් භාවිතයට තිබෙන නැඹුරුව වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට ආසියාන් පැසිෆික් කලාපය තුළ විශාල වෙළඳපොළක් තිබෙනවා මේ පුනර්ජනනීය බල ශක්තියන් උත්පාදනය කර ඕස්ට්‍රේලියාව තුළ භාවිත කිරීමට, වගේම ඕස්ට්‍රේලියාවෙන් පිටතට අපනයනය කිරීමට. ඉතින් ඉතාමත් ආකර්ෂණීය පර්යේෂණ මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා මේ ඕස්ට්‍රේලියාවට ආසියානු පැසිෆික් කලාපය තුළ මේ පුනර්ජනනීය බල ශක්තියන්හි පුරෝගාමියකු විය හැක්කේ කෙසේද කියන එක. ඉතින් දැන්ටමත් බොහෝ පර්යේෂණ පෙන්වා දී තිබෙනවා ඕස්ට්‍රේලියාවට මේ පුනර්ජනනීය බල ශක්තියන් වෙළඳපොළේ පුරෝගාමියකු වීමට තිබෙන හැකියාව පිළිබඳව. ඉතින් මං හිතන්නේ ඕස්ට්‍රේලියාව දැනට අපේක්ෂා නොකරත් කැනීම් කර්මාන්තයට, විශේෂයෙන්ම පුනර්ජනනීය නොවන බල ශක්තියන් ආශ්‍රිත කැනීම් කර්මාන්තයට ඕස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය තුළ බලපෑමක් ඇති නොවේ කියා ගෝලීය වෙනස් වීම එක්ක මං හිතන්නේ ඒ බලපෑම බොහෝ කෙටි කාලයක් තුලදී ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඕස්ට්‍රේලියාවට පුළුවන් දැන් පටන්ම මේ පුනර්ජනනීය නොවන බල ශක්තියන් ආශ්‍රිත කැනීම් කර්මාන්තවල තිබෙන මෙම ජීවනෝපායන් පුනර්ජනනීය බල ශක්තියන් කරා සංක්‍රමණය කිරීමට ආරම්භ කරන්නට. ඉතින් ඒ අවස්ථාව, එම ඒ සාපේක්ෂ අවස්ථාව තව ටික කාලයක් යනකොට සමහරක් වෙලාවට නැති වී යන්නට පුළුවන්. මොකද අනිත් රටවල්, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව සමග තරඟ කරන රටවල් මේ අවස්ථාව ඕස්ට්‍රේලියාවට ප්‍රථමව ලබාගත්තු ඕස්ට්‍රේලියාවට මේ වෙළඳපොළ අවස්ථාව නැති වෙන්නට පුළුවන්. ඉතින් ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ප්‍රතිපත්ති සම්පාදකීන්ට මීට වඩා මම හිතන්නේ දැනුවත් වෙලා සැලසුම් සහගතව කටයුතු කිරීමේ හැකියාව මේ අවස්ථාවේදී පවතිනවා.
ඕස්ට්‍රේලියාව net zero කරා වසර 2050 වන විට යන ගමන සම්බන්ධයෙන් අපි ඒ කතා බහ කළේ අපිත් සමග කතා බහට එකතු වුණු කැන්බරා නුවර ඕස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි හි පරිශක රොෂෙන් ප්‍රනාන්දු, අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුති චරිත මේ අවස්ථාව පිළිබඳ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.